Honorable Vijay Harath, you have 20 minutes.
Garu Niyojakatana Ekatumani Mulratema Janatawa Dannawa Api Baragatte Bankolot Techa Rata Nilawasen Arthikawasen Bankolot Bawata Patthecha Rata Pat Karapu Rata Namuth Ketikaliina Wedapillak Athule Nava Rajaya Samath Una Me Tattwe Wenas Karala Rata Bankolot Tattwen Mudagena Ketikaliina Madhyakaliina Digukaliina වැඩපිළිවෙලක් සහිත අලුත් ආරම්භයක් දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රට ස්ථාවර ආර්ථික තත්ත්වයකට ගේන්න නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථික වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ මත පදනම් වුණු දිගුකාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාවය අපි කවුරුත් දැකලා තියෙනවා. ජාතික ජනබල වේගයේ නව රජයේ ප්‍රතිපත්ති ඒක. අපි ඒ දිගුකාලීන නිෂ්පාදනය ඉලක්ක කරගත් වැඩපිළිවෙලක ආරම්භක අවස්ථාවේ ඉන්නේ. ඒ සඳහා තමයි පහුගිය කාලය තුල විශේෂ වැදගත් තීන්දුව කීපයක් ගත්තේ නිෂ්පාදනයේ සඳහා වැය වෙන පිරිවැය අඩු කර ගැනීම සඳහා වෙච්ච තීන්දුව. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ කාර්මික නිෂ්පාදන ශේෂ්ත්‍රයේ නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම සඳහා වෙච්ච වැදගත් තීන්දුව කීපයක්ම අපි අරගෙන තියෙනවා. විදුලි බලය විදුලි බිල අඩු කිරීම ඒ වගේම විශේෂයෙන්ම සංචාරක සහ කර්මාන්ත ශේෂ්ත්‍රයේ විදුලි බිල අඩු කිරීම ඒ වගේම කෘෂිකාර්මික ශේෂ්ත්‍රය සඳහා වැය වෙන පිරිවැය අඩු කිරීම සඳහා පොහොර සහනාධාර ලබා දීම ඒවා හරහා අපි බලාපොරොත්තු වෙන්නේ දිගු කාලීන නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික වැඩපිළිවෙලට මූලික පදනම සකස් කරගන්න. ඒ වගේම අපි දන්නවා මේ මොහොතේ අපි මුහුණ දෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් තියෙනවා. අන්නේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි වැඩසටහනකට ගිහිල්ලා තියෙන්නේ. මේ වැඩසටහන සහරහා තාවකාලිකව මේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමක් කරනවා. ඉතින් අපි දන්නවා මේ වැඩසටහනෙන් දිගුකාලීන ආර්ථික ඉලක්කයන් ජයග්‍රහණය කරන්න අමාරු. හැබැයි මේ වැඩසටහනෙන් තමයි අපි මේ අපිව වටලා තියෙන තත්ත්වෙන් ගොඩේම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ කනමනා කරන ඉලක්ක කරගත්ත වැඩසටහනට ගිහිල්ලා අපි බොහෝ ඉලක්ක සම්පූර්ණ කරමින් යන්නේ. ඉතින් ඒකේ තවත් එක් අදියරක් මේ මාසේ 28 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 3 වෙනි සමාලෝචනය ඉදිරිපත් වෙනවා. ඒ 3 වෙනි සමාලෝචනය සම්මත වුණාට පස්සේ අපිට 4 වෙනි වාරිකය ලංකාවට ලැබිය යුතු 4 වෙනි වාරිකය තවත් ඩොලර් මිලියන 335ක් වගේ මුදලක් අපිට ලැබෙන්න නියමිතව තියෙනවා. අපි සුභවාදීව බලාපොරොත්තු වෙනවා ඒ තත්ත්වයට අපිට එන්න පුළුවන් කියලා. දැනටමත් අපි අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.1ක ස්ථාවර ශක්තිමත් තැනක පවත්වාගෙන යනවා. පහුගිය කාලේ මේව වැටිලා තිබුණේ. අද සමස්ත දළදේශ නිෂ්පාදිතයෙන් 15%ක ඉලක්කයක් හමාගෙන අපි යනෝ 2025 අවුරුද්දේ අපේ වැඩසටහන තියෙන තැනට. ඒකත් එක්කම මූලික ප්‍රාග්ධන වියදම් අපි 4%කට සීමා කරලා අපි ඒකත් කළමනාකරණය කරගෙන යනවා. එනිසා විපක්ෂයේ අය අඳුරේ අතපත ගෑවට කලබල වුණාට කරක ගියා ගන්න දෙයක් නැතුව ඔහෙ යන්නන් වාලේ මොන මොනවා හරි කිව්වට අපි ඒවට කලබල වෙන්නේ නැහැ. කලබල විය යුතු නැහැ. අපි යන්නේ දිගු කාලීන ගමනක්. උපාමාර්ග ගමනක්. එනිසා අපේ ගමන අපි ඉතාම ශක්තිමත්ව ස්ථාවරව යන. ඒක ඔය අඳෝනා වලින් කෑගැසීම් වලින් ආපස්සට හරවන්නත් බැහැ. අපි ඉතා ශක්තිමත්වයේ ගමන යනවා. මේ රටේ ජනතාව අපිට ඒ සඳහා ජනවරම දීලා තියෙනවා. ජනතාවගේ ජනවරමට අනුකූල වෙච්ච ගමනක් අපි යන්නේ. ඒකට පටහැනි කිසිවක් අපි කරන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඒ අපේක්ෂා ඉෂ්ට කරගෙනමින් තමයි අපි මේ ගමන් මාර්ගයේ ගමන් කරමින් තියෙන්නේ. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වුණා දූෂණයෙන් වංචාවෙන් නාස්තියෙන් නැතිවෙච්ච ඒ දූෂණ වංචාව නාස්තිය අහෝසි කරන පිරිසිදු පාලනයක් සහිත රටක්. ඒ සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලම් අපි දැනටමත් තවලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා මේ රටේ ජනතාව දන්නෝ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැතුව ඉතාම සාමකාමීව නිදහස්ව පැවතිච්ච ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඒ වගේම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැති පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැති මැතිවරණ දෙකක් පවත්වන්න නව රජය සමත් වුණා. මුළු ලෝකෙටම අපි ආදර්ශයක් ලබලා දුන්නා. ඒ ආදර්ශය අපි ඉතා පැහැදිලි ඔප්පු කළා තියෙනවා. ඒත් එක්කම උතුරේ ජනතාවට, නැගෙනහිර ජනතාවට, වතුකරේ ජනතාවට, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මැලේ සියලු ජාතිකත්වයන්ට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අලුත් වාතාවරණයක් අපි ඇති කරමින් තියෙනවා. මූලික අඩිතාලම අපි යොදලා තියෙනවා. එහිදී අපේ ආර්ථිකය බංකොලොත් කරන්න බල මැදිහත් වෙච්ච, ඒ දූෂණ වංචාවලට, ඝාතනවලට සම්බන්ධ වෙච්ච අයට ඉතා පැහැදිලි පරීක්ෂණ යාන්ත්‍රණයක් අපි ආරම්භ කරලා ඒ පරීක්ෂණ කටයුතු ඉතාම සියුම්ව පවත්වාගෙන යනු. අපි කලබල වෙන්නේ නැහැ, අපි හදිස්සි වෙන්නේ නැහැ. නීත්‍යානුකූලව නිවැරදි ක්‍රමවේදයන්ට යටත්ව අපි නීති ක්‍රියාමාර්ග නිසි කලට නිසි පරිදි ගන්නවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. ඒ පරීක්ෂණ අවසන් වෙනකොට ඒ ආර්ථිකය බංකොලොත් කරපු රටේ එවැනි වැරදි දේශපාලන සංස්කෘතියක් ඇති කරපු අයට එරෙහිව නීතිය නිසි වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ඒ පරීක්ෂණ අවසන් වුණාට පස්සේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරහා ඒ දේවල් හරියාකාරව සිද්ධ වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ ඇතිවෙච්ච දේශපාලන ස්ථාවරත්වය, රට තුළ ඇතිවෙච්ච දේශපාලන ස්ථාවරත්වය, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගෙන් යුක්ත ස්ථාවර ශක්තිමත් දේශපාලන තත්ත්වයක් ඇතුළේ රට තුළ ඇතිලා තියෙන දේශපාලන ස්ථාවරත්වය, ඒක මුළු ලෝකෙම අද අලුත් අත්දැකීමක් විදිහට ලබා ගනිමින් තියෙනවා. ඒ නිසා අද අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ආයෝජකයන් අපේ ලංකාවේ ආයෝජනය කරන්න දැන් එන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේ ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය වෙන මාවතක් පෙන්නුම් කරන්න. අපි ඒක පෙන්නුම් කරලා තියෙනවා. ටික ටික ආර්ථිකය ශක්තිමත් වෙමින් යනවා ධනාත්මක පැත්තට. ඒ වගේම දේශපාලන ස්ථාවරත්වය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නිසා ආයෝජකයන්ට අවශ්‍ය කරන මූලික පසුබිම සකස් වෙලා තියෙනවා. දැන් ඉන්දියාව, චීනය, මැද පෙරදිග රටවල්, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපයේ රටවල් අපේ රටේ ආයෝජනය කරන්න ඒ ආයෝජකයන් එන්න පටන් අරන් තියෙනවා. ඒ සඳහා මූලික පදනම් සකස් වෙමින් තියෙනවා. ඒ ආයෝජකය ඇවිල්ලා සාකච්ඡා කරලා ඒවා කෙටි කාලයක් තුළ ආරම්භ කරන්න බොහෝ එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියන්න සන්තෝෂයි, ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය ආවිල්ලා දැන් රුසියානු යුක්‍රේන යුද්ධය නතර කිරීම සඳහා වෙච්ච නව ප්‍රවේශයක් ඇමරිකා එක්සත් ජනපදයේ නව පාලනය හරහා යෝජනා කරන්න ලෑස්ති වෙනවා. යුක්‍රේනයේ හා රුසියාව අතර පවතින මේ යුද ගැටුම්කාරී තත්ත්වය ලෝක ආර්ථිකයට, ලෝක සාමයට බලපාලා තියෙනවා. ඇමරිකාව පැත්තෙන්ම තවදව නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් වෙන නියමිතව තියෙනවා. මේ තත්ත්වය සාමකාමී ලෝක පරිසරයක්, ගෝලීය පරිසරයක් ඇති කර ගැනීම සඳහා ප්‍රවේශයක් ගන්න. ඒක බොහොම හොඳයි, සුභවාදී දෙයක්. මොකද එවැනි තත්ත්වයක් ඇතුලේ තමයි ලෝක සාමයේ බිහිවීම තුළ අපේ රටටත්, අපේ ආර්ථිකයටත් ශක්තිමත් තත්ත්වයක් එන්නේ. ඒ නිසා ඒ එවැනි තත්ත්වයන් ලෝකයේ තුල මතුවෙද්දි ඒ සියලුම රාජ්‍යන්වල සහයෝගය අන්තර්ජාතික වශයෙන් අපිට ලැබෙමින් තියෙනවා. එදා විපක්ෂ අය බොරු බිල්ල මැව්වා. අනුර දිසානායක අපේ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ ජාත්‍යන්තර සහයෝගය ගන්න බෑ, ජාත්‍යන්තර සහයෝගය නෑ කියලා. ඒක තියෙන්නේ අහවල් අහවල් අයට විතරයි කියලා. නමුත් අපි මේ කෙටි කාලය තුළ ඉතා ශක්තිමත්ව පැහැදිලිව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉන්දියාව, චීනය, ඇමරිකාව, මැද පෙරදිග, යුරෝපය, ඒ හැම රටක් එක්කම ඉතාම සමීප රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් ශක්තිමත්ව ගොඩනගා ගනිමින් ඒ සියලු දෙනාගේ සහයෝගය තුළ ජාතික ජනබල වේග ආණ්ඩුව ඉතාම ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉස්සරහට යනවා කියලා. ඒ නිසා ඒ විශ්වාසය මේ රටේ ජනතාවට දැන් ඉතා පැහැදිලිව ලැබිලා තියෙනවා. ඒ අයගේ ආයෝජනයන් ස්ථාවර කරන්න අපි ආයෝජන ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වෙච්ච ඉන්වෙස්ට්මන්ට් ප්‍රමෝෂන් ඇන්ඩ් ප්‍රොටෙක්ෂන් ඒ ඇග්‍රිමන්ට්ස් වලට අපි පහුගිය කෙටි කාලය තුළ එක්සත් අරාබි එමිරි රාජ්‍යත් එක්ක අපි මේ ගිය පළමු ගමනේදීම ආයෝජන ප්‍රවර්ධන ශක්තිමත් කිරීමේ කොමිෂනක් පිහිටවන්න ගිවිසුම් අත්සන් කරා. මේ අයවැය කතාව ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා සඳහන් කළා තියෙනවා. ලංකාවට එන සියලුම ආයෝජනයන් ආරක්ෂා කිරීම සඳහා ඉන්වස්මන් ප්‍රොටෙක්ෂන් ඇන් ප්‍රමෝෂන් නීතිය ශක්තිමත් කරන්න සියලු රාජ්‍යයන් සමග කටයුතු කරන්න නීතිමය තත්ත්වය ඇති කරනවා කියලා. ඒක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මම අර කියපු දිගු කාලීන ගමන යාම සඳහා වෙච්ච විදේශ ආයෝජන කැඳවා ගැන ඒ ආයෝජන වල ස්ථාවරත්වය ශක්තිමත් භාවය රකගෙන ඉස්සරහට යන වැඩපිළිවෙල. ගරු නියෝජක කතානායකතුමනි, මේ තියෙන ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගෙන යද්දි කෙටි කාලීනව අපි විදේශ සංචිත වැඩි කරගන්න, විදේශ විනිමය ලබා ගන්න, විදේශ ප්‍රේෂණ ලබා ගැනීම ඉලක්ක සහිතව සංචාරක ශේෂ්ත්‍රය, ඒ වගේම විදේශ රැකියා ශේෂ්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා පියවර ගණනාවක් තිබ්බා. අපි කවුරුත් දන්නවා සංචාරක ශේෂ්ත්‍රය පහුගිය කාලේ හොඳටම කඩාගෙන වැටලා තිබුණේ. COVID-19 වසංගතය, පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුදය, ඒ වගේම පාලනයේ තියෙන දූෂිතභාවය නිසා පහුගිය කාලේ පුරාවට සංචාරකයෝ ලංකාවට ආවේ නැහැ. අපි කියන්න සන්තෝසයි, කියන්න ආඩම්බරයි, ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයෝ 253,000 ලංකාවට ආවා. මේ ගෙවිච්ච මාස එකහමාරක් කාලය තුළ විදේශ සංචාරකයෝ 315,000 ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ සංචාරක පැමිණීම වැඩි වෙනකොට ඒ සංචාරක ශේෂ්ත්‍රයේ ගුණාත්මක භාවය නගා සිටීම සඳහා පියවර ගන්නවක් අපි ගනිමින් තියෙනවා. මේ සඳහා අවශ්‍ය කරන නීතිමය අලුත් පසුබිම් හදන්න අපි මූලික අඩිතාලම් දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ජාතික සංචාරක කොමිසමක් පත් කරන්න. අද සීගිරියට ගියාම, එහෙම නැත්නම් යාලට ගියාම මේ සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක ඒ අවශ්‍ය කරන යටිතල පහසුකම් වල වේගවත් වර්ධනයක් අපි ලබා ගත යුතුව තියෙනවා, අත්පත් කරගත යුතුව තියෙනවා. ඒ සඳහා මේ සියලුම අමාත්‍යංශ ආයතන ඒකාබද්ධ කරලා සංචාරක අමාත්‍යංශේ, වනජීවි අමාත්‍යංශේ, නාගරික සංවර්ධන අධිකාරිය, ඒ අදාළ බලප්‍රදේශවල පළාත් පාලන ආයතනයන්, ඒ වගේම සංචාරක පොලිසිය, ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයට බලපාන සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, එවැනි ආයතන ගණනාවක් තියෙනවා මේ සංචාර කර්මාන්තයේ නගා සිටීමේ. ඒ සියලු ආයතන ඒකාබද්ධ කරගත්ත ජාතික කොමිසමක් පිහිටවීම සඳහා කැබිනට් පත්‍රිකාව අපි දැන්ටමත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය පසුබිම හදන්න ඒ කැබිනට් පත්‍රිකාව සම්මත වෙලා ඒකත් එක්ක අවශ්‍ය කරන නව පනතක් අපි සම්පාදනය කරනවා. ඒ පනත සම්මත වුණාට පස්සේ මුළු රටේම සංචාර කර්මාන්තයේ වර්ධනය සඳහා වෙච්ච ජාතික සංචාරක කොමිසම අපි පිහිටවමු. ඒට අනුබද්ධව සංචාර කලාප ඉලක්ක කරගත්ත ප්‍රාදේශීය සංචාරක සංවර්ධන කමිටු පත් කරමු. උදාහරණයක් විදිහට ඇල්ල, සීගිරිය, නුවරඑළිය, මීගමුව එවැනි කලාප තියෙනවා. ඒ කලාපවල සංචාරක ශේෂ්ත්‍රය නගා සිටීම සඳහා අර මම මුලින් සඳහන් කරපු සියලු ආයතන ඒකාබද්ධ කරගත්ත ප්‍රාදේශීය සංචාරක සංවර්ධන කමිටු පිහිටවමු. එතකොට ඒ කලාපයේ සංචාරක වර්ධනය සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්, ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ හඳුනගෙන තියෙනවා. මොකද එකපාරට අහනවා සීගිරියේ ටිකට් එක දෙන එක ප්‍රමාදයි, එහෙම නැත්නම් වැසිකිලි පහසුකම් අඩුයි. එතකොට ඒවා සම්පාදනය කිරීම සංචාරක අමාත්‍යංශයට විතරක් කරන්න බැහැ. මේ සියලු ආයතන ඒකාබද්ධ වුණාම ඉතා පහසුවෙන් කඩිනමින් තීන්දුව තීරණ ගන්න පුළුවන්. ඒ තීන්දුව තීරණත් එක්ක මේක වේගෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම මේ සංචාරක ශේෂ්ත්‍රයේ විවිධ තලවල විවිධ අය මැදිහත් වෙනවා, අලුත් ආයෝජන අවශ්‍ය වෙනවා, අලුත් හෝටල් අවශ්‍ය වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය කරන පියවරයන් දැන් ගනිමින් තියෙනවා. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන සංචාරක මාර්ගෝපදේශකයන්, රියදුරන්, විවිධ වෘත්තිවල නියැලෙන අයට එයාගේ ජීවිතවලට ආරක්ෂණයක් නැහැ. අපි දැනටමත් ඒ සියලු දෙනා සඳහාම ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න අවශ්‍ය කරන මූලික කටයුතු ආරම්භ කළා තියෙනවා. එවගේම මේ සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වා දෙන්න අපි ආරම්භ කළා තියෙනවා. ඉතින් නොබෝ දිනකින් අපි ඒක ක්‍රියාවට නගන්න අවශ්‍ය නීතිමය දේවල් සම්පාදනය කරගන්න. ඉතින් සියලු දෙනාටම, මාර්ගෝපදේශකයන්ට, රියදුරන්ට, විවිධ ශේෂ්ත්‍රවල නියුතු අයට තමන්ගේ දායකත්වයෙන් දායක විශ්‍රාම වැටුප් අරමුදල් ක්‍රමයක් හඳුන්වා දුන්නට පස්සේ ඔවුන්ට වයසට යනකොට බැරි වෙනකොට ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය ඇතුළේ තමන්ට විශ්‍රාම ලබා ගන්න පුළුවන්. එවැනි ක්‍රමවේදයක්, ස්ථිරසාර ක්‍රමවේදයක් අපි සකස් කරමින් තියෙනවා. අද ඇත්තරම ගත්තොත් මම කියන්න සන්තෝසයි, අද ලෝක බාලදක්ෂ දිනය. ඒ ලෝක බාලදක්ෂ දිනේදී අපේ ලංකාවේ විවිධ ගම්මා විවිධ ශේෂ්‍රවල විවිධ ප්‍රදේශවල අපේ දුම්රිය ස්ථාන 110ක් අද දවස පුරා පිරිසුදු කිරීමේ කටයුත්තට සියලුම බාලදක්ෂයින් අද මැදිහත් වෙනු. ඒ හරහා අපේ දුම්රිය ස්ථාන පිරිසුදු කිරීම වෙනු. සංචාරකයන්ට හොඳ පහසු ස්ථාන බවට මේව පත් වෙනවා. ඉතින් එවැනි දායකත්වයක් ලබා දෙන බාලදක්ෂයින්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සංචාරක ශේෂ්ත්‍රයේ තියෙන යම් ප්‍රමාද වීම වැළැක්වීම සඳහා ඩිජිටල් ටෙක්නොලොජි හඳුන්වා දීමේ ක්‍රමවේද අපි දැන්ටමත් ආරම්භ කළා තියෙනවා. එහරහා ටිකට් පත් ලබා දීම සහ අනිකුත් දේවල් ඩිජිටල් ක්‍රමයේ හරහා ලබා දීමේ මූලික පියවරයන් අපි දැන්ටමත් ආරම්භ කළා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ලබාගත් ජයග්‍රහණ තුලින් ගිය අවුරුද්දේ අපි මිලියන 2ක ඉලක්කයකට ආවා 2.2ක් ඇත්තරම ගත්තොත් මේ 2025 වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා මිලියන 3 දක්වා වැඩි කරගන්න අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා. මේ රටේ ජනතාවට එයින් විශාල වාසි ප්‍රමාණයක් ලැබෙනවා. රැකියා අවස්ථා පුළුල් වෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. කඩිනම් ක්‍රියාමාර්ග හරහා අපි එතෙන්ට යනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලයේ පුරාවටම අපේ විදේශ රැකියා ශ්‍රේෂ්ඨයේ තිබුණේ වංචාවෙන් දූෂණයෙන් පිරීලා. ඇමතිවරු සමහර අතලොස්සක් වෙච්ච නිලධාරීන් මේ දූෂිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා විවිධ දූෂණ ක්‍රියාවලට මැදිහත් වෙලා තිබුණා. ඒ කුප්‍රකට සිදුවීමක් තමයි E8 වීසා ක්‍රමය. කිසිඳු කැබිනට් අනුමැතියක් එවැගේම දෙපාර්තමේන්තු අනුමැතියක් නැතුව ඇමතිවරයාගේ පුද්ගලික තනි කැමැත්ත උමනාව මත ගිවිසුම් අත්සන් කළා තිබුණා. අපි ඒවා වෙනස් කළා. අපි දැන් පහුගිය කැබිනට් මණ්ඩලයේ අනුමැතියක්ම ලබා ගත්තා. නිවැරදි ක්‍රමවේදයට අනුව E8 වීසා ක්‍රමයට නැවත රැකියාවලට යවන්න අපි මේ තීන්දුව අරන් තියෙනවා. නීත්‍යානුකූල ක්‍රමවේදයට අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ අග වෙනකොට ඒ ඍතු ක්‍රමවේදයට විදේශ රැකියාවලට කොරියාවට යවන එක ආරම්භ කරන්න පුළුවන් කියලා. අපි දැන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරා කොරියාවේ විවිධ ප්‍රාන්තත් එක්ක ශ්‍රී ලංකා රජය මැදිහත් වෙලා අපි ගිවිසුම් අත්සන් කළා. රජය මගින් පුද්ගලික එක එක්කෙනාට සල්ලි දීලා අමාරු වැටිලා ඒ තත්ත්වයේ ඇති වෙන්නේ නැති වෙන්න රජයේ ආයතනය මගින් රජයේ විදේශ රැකියා ආයතනය මගින් 5000කට ආසන්න ප්‍රමාණයක් දකුණු කොරියාවට මේ ඍතු රැකියා සඳහා යවන්න අපි දැන් කටයුතු කරලා තියෙනවා. මාර්තු මාසය අග වෙනකොට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මාර්තු මාසෙ තමයි ඒක පටන් ගන්න. ඒ ක්‍රමවේදය ඇතුලේ කෙටි කාලයකට කොරියාවේ පළවෙනි වතාවට ගියාම ඔවුන්ට ලංකාවට ඇවිල්ලා 3 වතාවක් නැවත කොරියාවට යාමේ අවස්ථාව අපි සකස් කරනවා. ඒ නිසා කොරියාවට මාසෙකට ගිහිල්ලා නැවත ලංකාවට එන්නේ නැතුව ඉන්න බෑ. නැවත ලංකාවට එන්න පුළුවන්, ඇවිල්ලා ආපහු යන්නත් පුළුවන්. ඒ අවස්ථාව ඇති කරාට පස්සේ ඒ ඇති වෙන විශ්වාසය සහ ඒ දිගු කාලීන ක්‍රියාමාර්ගය ඇතුලේ ස්ථාවරව කොරියාවේ රැකියා කරන්න අවස්ථාව තවත් පළල් වෙනවා. ඒකට නිවැරදි ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ විශේෂයෙන්ම තරුණ අයට කුසිකර්මාන්ත ශේෂ්ත්‍රී, ධීවර ශේෂ්ත්‍රී, E8 වීසා ක්‍රමය යටතේ රජය මගින් මේ මාර්තු මාසයේ අග වෙනකොට රැකියා අවස්ථා 5000ක ප්‍රමාණයක් ලබා දෙන්න අපි මැදිහත් වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න, ජාතික සමගිය ගොඩනගන්න විවිධ ක්‍රියාමාර්ග පහුගිය කාලේ ගත්තා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ ඉදිරිපත් කරන්න. ඒක මේ පුන පුනා කිකී ඉන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒක අපේ ප්‍රතිපත්ති
ප්‍රකාශනයේ
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේ පැහැදිලි වැඩපුළ තුළ ඉතාම පැහැදිලිව කියලා තියෙන දෙයක්. ඉතින් ඒක නිසිකලට අපි කරනවා. දැන් මේ අයවැය ඉදිරිපත් කරේ. ඒකට නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව අපි ආර්ථික දැක්ම ඉදිරිපත් කරා. ඒ වගේම තමයි ජාතික සමගිය ගොඩනැගීම, ඒ වගේම මේ යල්පැන ගිය ආණුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා වෙච්ච ක්‍රමවේදය, මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් මෙතෙක් කල ආණුක්‍රම ව්‍යවස්ථාවේ හැදුවේ බලහත්කාරයෙන්, 72 ආණුක්‍රම ව්‍යවස්ථාව, 78 ව්‍යවස්ථාව, ওই ව්‍යවස්ථාව ගැන කතා කරන මහත්තුරු මතක ඇති ඉතිහාසෙ බලහත්කාරයෙන් JR ලා ව්‍යවස්ථා හදලා සම්මත කරගත්තේ. මේ රටේ ජනතාවගේ ජනමත විචාරණයට ලක් කරේ නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවගේ ජනතා කැමැත්තෙන් ජනමත විචාරණයකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සම්පාදනය කරලා ඉදිරිපත් කරනවා. ඒක අපි නිසි කාලට නිසි වෙලාවට කරනවා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක වෙන මර්ධන නීති තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, ඒ වගේම සේෆ්ටි ඔන්ලයින් බිල් එක පහුගිය කාලේ සම්මත කරගත්තේවා. ඒවා හරහා අපේ මාධ්‍ය නිදහස නැති කරන තත්ත්වයක් නැති වුණා. අපි දැනටමත් කැබිනට් මණ්ඩලයේ කමිටු ඔප්පත් කරලා තියෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරලා ඒ වෙනස් කිරීම සඳහා වෙච්ච ජේෂ්ඨ ජනාධිපති නීතිඥ ප්‍රියන්සි අරසකුලරත්න මහත්මයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා අපි ඒ කටයුත්ත කරගෙන යනවා. ඔන්ලයින් සේෆ්ටි බිල් එක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නියෝගවලට යටත්ව තම අලුත් අදහසුත් ඉදිරිපත් කරගනිමින් අපි ඒක සාකච්ඡාවට භාජනය කරලා ඒ සංශෝධනය කරන්න අවශ්‍ය පියවර දැන්ටමත් අරන් තියෙනවා. ඒ වගේම උතුරේ පුස්තකාලය නැවත පිළිසකර කරලා නවීකරණය කළ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා, ඒ වගේම උතුරු පනාත තුල නව ආයෝජන කලාප තුනක් බිහි කරලා ඒ උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ආයෝජන අවස්ථා ලබා දෙන්න කටයුතු කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වතුකරේ ජනතාව මෙච්චර කාලයක් වතුකරේ ජනතාවට නිවැරදි ආර්ථික දැක්මකින් වැදිහත් උනේ නැහැ. ඒ මලයගම් තමිල් ජනතාව වෙනම අපි හඳුනාගෙන ඒ සංස්කෘතික අනන්‍යතාවයේ හඳුනාගෙන ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රාජ්‍ය නායකයෙක් මලයගම් දමිළ ජනතාව වෙනම සංස්කෘතියක් සහිත ජනතාවක් බවට පිළි අරගෙන අදේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා
තියෙනවා.
ඒ ජාතික සමගිය ගොඩනැගීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග හරහා අපි ඉදිරිපත් කරලා තියෙන මේ අයවැය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ජනතාවාදී අයවැයක්. මේක අරවාදේ මේවාදේ නෙමෙයි, මෙතන තියෙන්නේ පැහැදිලිව ජනතාවාදේ. මේක ජනතාවාදේ, එක එක්කෙනාට වෙන වෙන වාද හදා ගන්න පුළුවන්. හැබැයි මේක ජනතාවාදී අයවැයක්. ඒ කියන්නේ ජනතාවාදේ මත පදනම් වෙච්ච අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ජනමතයට අනුකූලව ජනතාවගේ ආශිර්වාදයෙන් දිගු කාලීන ඉලක්ක සහගතව යන ගමනක් අපි යනවා. බල්ලෝ බුරද්දෙන් තවලම ඉදිරියට ඇදෙනවා. කාටවත් ඒක අතර කරන්න බෑ. ශක්තිමත් ගමනක් අපි යනවා කියමින් මානියට වෙනවා. බොහොම ස්තුතියි.